Se me sube al octavo rudda, da bere itawatuni, vidasuna teni dasunak samaga, me iridahendevi, nilambe bhavana madhyasthaniya samaga, margagatavaha pemine, ikatuvane, එකතු වී මේ යන ගමනේ තවත් හරවත් පියවරකට පාතබන්නට උත්සාහ කරන වෑයම් කරන ඔබ අප සෑම දෙනා න අපේ සීකල්පනාව අවදිමත් බව අවධානය මේ මොහොතට මෙතැනට ගෙනේමු. විශ්වාස කරනවා හැම දෙනාම තම තමන් අදහන පිළිගන්න කල්පනා කරන ආකාරයට අලුත් අවුරුද්ද සමරන්නට ඇති කියා ඒ අලුත් අවුරුද්දේ කුණුහුන රස්නේ ඒ විදිහටම වගේ තාමත් ඇති සමහර විට අලුත්ම අලුත් විදිහට මේ අවුරුද්ද සමරන්ට සිදුවෙන්නත් ඇති අවුරුද්දක් කියන්නේ සිංහල අලුත් අවුරුද්ද නැත්නම් සිංහල දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ සාම්ප්‍රදායික උත්සවයකට මනුෂ්‍ය ජීවිතේ ගලාගෙන යන්නේ සම්ප්‍රදායන් ඔස්සේ කිසිම සම්ප්‍රදායකට අහු නොවුණු ජීවිත හරි කලාතුරකින් තියෙනවා එක්කෝ ආගමික සම්ප්‍රදායන්ට ජාතික සම්ප්‍රදායන්ට සංස්කෘතික පාරම්පරික ඊළඟට භූගෝලීය විද්‍යාත්මක සමාජ විද්‍යාත්මක මේ ආදී වශයෙන් මේ විවිධ වූ සම්ප්‍රදායන්ට අනුව තමයි මනුෂ්‍ය ජීවිතේ ජීවෙන්නේ කොහේ හරි සම්ප්‍රදායකට අනුව මේ සමහර විට මහා සම්ප්‍රදායන් තිබෙනවා දැන් සිංහල දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ මහා සම්ප්‍රදාය මහා කියන්නේ මුළු ලෝකෙටම බලපාන සම්ප්‍රදායක් කියන එක නෙවෙයි නමුත් මේ ලංකාව ඇතුලේ එක මහා සම්ප්‍රදායක් මහා සම්ප්‍රදායන් තිබෙනවා චූල සම්ප්‍රදායන් තියෙනවා පුංචි පුංචි සම්ප්‍රදායන් ලෝකෙක බැලුවොත් සිංහල අලුත් අවුරුද්ද චූල සම්ප්‍රදායක් අන්ති අපේ රට ඇතුලේ එක මහා සම්ප්‍රදායක්. සමහරට ජනවාරි 1 වෙනිදා දෙසැම්බර් 31 මහා සම්ප්‍රදායක්. ලෝකෙට. මේ සමහරට පාරම්පරික සම්ප්‍රදායන් තිබෙනවා. ඒ පවුලේ ඒ පරම්පරාවේ එකතු වෙන දවස් කරන චාරිත්‍ර ඒවා වෙනස්. ඒවා පාරම්පරික සම්ප්‍රදාය, ඒ චූල සම්ප්‍රදාය ඇතුලේ තියෙන පුංචි සම්ප්‍රදායන්. මේ විදිහට බැලුවහම මේ සම්ප්‍රදායකට පිටින් ජීවත් වීමක් නෑ වගේ ඕනෑම දෙයක් ගත්තහම මිනිස්සුයෙකු කරන කිසියම් සම්ප්‍රදායකට තමා කෙරෙන්නේ වැඩ කරන්නේ ජීවත් වෙන්නේ කවර හෝ සම්ප්‍රදායකට සමහර සිංහල අලුත් අවුරුදු සම්ප්‍රදාය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර අයින්න පුළුවන්. එහෙම හිතියත් එයයි කිසිම සම්ප්‍රදායකට අයිති නෑ කියන්න බෑ. මොකක් හරි ප්‍රතික්ෂේප කරන සම්ප්‍රදාය පිළිගන්න කෙනෙක් වෙන්න පුළුවන්. අලුත් අවුරුද්දක් නෑ කියන සම්ප්‍රදායේ කොටස්කරුවෙකු වෙන්න පුළුවන්. හොඳයට බැලුවොත් මේ හැම දෙයක්ම අපේ ජීවිතයේ කෙරෙන්නේ සම්ප්‍රදායානුකූලව. නැතුව කෙරෙන දේවල් එකක්වත් තියෙනවද කියලා හොයලා බලලා මතු කරගන්න වටිනවා. හෙව්වොත් තේරෙයි එහෙම කිසිම දෙයක් නැති බව. සෑම දෙයක්ම කියන්නේ, කියවෙන්නේ, කරන්නේ, කෙරෙන්නේ, හිතන්නේ, හිත වෙන්නේ සම්ප්‍රදායයන්ට අනුව. එක සම්ප්‍රදායකට අනුව නොවේ, විවිධ වූ සම්ප්‍රදායන්ට අනුව. ඉතින් මේක තමයි විපස්සනා කියන්නේ. මෙහෙම හොයලා බලීම. මේ කරන්නන් වාලේ කරන්නටත් පුළුවන්, නොකරින්ටත් පුළුවන්. මේ කෙරුවත් නොකෙරුවත් ලොකු ප්‍රතිඵලයක් නම් නැහැ. කියන්නේ පිනක් පවක් වෙන්න පුළුවන්. හැබැයි එහා ප්‍රතිඵලයක් නැහැ. හැබැයි විමසා බැලීම ඊට වඩා අර්ථවත් ප්‍රතිඵලදායි. අපි මොනවද කරන්නේ? ඇයි ඒ දේවල් කරන්නේ? ඇයි කෙරෙන්නේ? එහෙම හෙව්වොත් තමයි සෑම සියලු දෙයක්ම කිසියම් පැරණි සම්ප්‍රදායකට අනුව කෙරෙන බව පේන්නේ. පැරණි සම්ප්‍රදායකට අනුව. සම්ප්‍රදායන් කියන්නේ පරණ දේවල්. අලුතෙන් අලුත් තාපුරා කියා ඉස්සෙල්ලාම යමක් කරනවා නම් ඒක කියන්න බෑ සම්ප්‍රදායක්. සම්ප්‍රදායනුකූල දෙයක් කියා. පරණ සිරිතකට, පෙර සිරිතකට, පෙර පුරුද්දකට, පෙර පිළිගැනීමකට, පෙර විශ්වාසයකට, පෙර බලපෑමකට නම් යමෙකු යමක් නැවත නැවත කරන්නේ අන්න සම්ප්‍රදායක්. විදිහට හොයන විට ඒ විපස්සනාවේදී ඒ විපස්සනා කළොත් තමයි මේ කාරණය හොඳට ප්‍රකට වී පෙනෙන්නේ. කුමක්ද මේ මුළු ජීවිතේම ජීවත් වීමම හරීම ගතානුගතික දෙයක්. ගතානුගතික කියන්නේ යන්නන් වාලේ යෑමක්. ගතානුගතික කියන වචනේ සරලම තේරුමේ තමයි යන්නන් වාලේ යන. එහෙම නැතුව අලුත් ගමනක් ජීවිතේ කවදාවත් ගිහින් තියෙනවා. යන්නන් වාලේ යෑමකින් තොරව, සිතන්නන් වාලේ සිටීමකින් තොරව, කියන්නන් වාලේ කීමකින් තොරව, කරන්නන් වාලේ කිරීමකින් තොරව. බලන්න බලන්න පේන දෙයක් තමයි මේ වර්තමාන ක්‍රියා කෙරෙන්නේ අතීත පුරුද්දකට. අතීත පුරුද්දකින් තොරව එකමක සිටවිල්ලක්වත්, එකමක කතාවක්වත්, එකමක ක්‍රියාවක්වත් නොවන බව, නොවන බව. එහෙමනම් ජීවිතේ හරීම සම්ප්‍රදායනුකූල දෙයක්. මේ සම්ප්‍රදායයක් තියෙනවා කියන ඇත්තනේ, නෑ කියන ඇත්තනේ, ඕනේ කියන අයයි, එපා කියන අයයි, මේ හැමෝගෙම ජීවිත ඉතාම සම්ප්‍රදායනුකූලයි. සමස්ත සංසාරෙම සම්ප්‍රදායනුකූල ගමනක් යන්නේ. ඒ නිසා තමයි සංසාර ගමන තේරුම් ගන්න පුළුවන්. මේ සම්ප්‍රදායනුකූලව නෙවෙයි නම් සංසාර ගමන සිදු වෙන්නේ. දවසින් දවස අලුත් අලුත් විදිහට නම් සංසාරේ යන්නේ, මේක කවදාවත් තේරුම් ගන්න බැරි වෙනවා. මොකද අද තේරුම් ගත්ත විදිහට නෙමෙයි හෙට තරහයි ඉන්නේ. හෙට තේරුම් ගත්ත විදිහට නෙමෙයි අනිද්දා අඬන්නේ. අනිද්දා තේරුම් ගත්ත විදිහට නෙමෙයි අනිද්දා සතුටු වෙන්නේ. දැන් එහෙම වුණොත් එහෙම මේ සංසාරේ කවදාවත් තේරුම් අරගෙන ඉවර කරගන්න බැරි වෙනවා. හැබැයි මේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ, අවබෝධ කරගෙන ඉවර කරගන්න පුළුවන් වෙන්නේ මුළු සමස්ත සංසාරේම හරීම සාම්ප්‍රදායික දෙයක් නිසා, ගතානුගතික දෙයක්. ඔහේ යනවා. යන විදිහට යනවා. පැරණිම සම්ප්‍රදාය තමයි සාංශාරික සම්ප්‍රදාය. ඔය අනිත් හැම සම්ප්‍රදායක්ම ඊට මෙහා හරීම නැවුම් තරුණයි නවයෝ. ඒ හැම සම්ප්‍රදායක්ම කොතෙක් කීවත් අවුරුදු 10 ගණනක් පරණයි 10,000 ගණනක් පරණයි කියා ඕනෑම ආගමික සම්ප්‍රදායක්, ජාතික සම්ප්‍රදායක්, ලෝක සම්ප්‍රදායක්, ගෝලීය සම්ප්‍රදායක් හරීම ලාබාලයි ලදරුයි සාංශාරික සම්ප්‍රදායානුකූල ගමනට සාපේක්ෂව බැලුවොත්. හිතවතුනි, මේ සංසාරේ අපි යන්නන් වාලේ යෑමක් වෙන්නේ. යන්නන් වාලේ අපට ඕන ගමනක් නෙවෙයි. ඉතින් සම්ප්‍රදායානුකූලව ගමනක් කරනවා කියන්නේ අපට ඕන වෙලාවට උයනවා නෙමෙයිනේ, නැකතට උයන්නේ. නැකතට ලිපපත්තු කරන්නේ. ඒ කියන පාට ඇඳුම් අඳින්නේ, කියන දිශාව බලන්නේ. මේ තමයි සම්ප්‍රදාය කියන්නේ. ඒතර මෙතන එකක්වත් Tamanට ඕන විදිහට කෙරෙන්නේ නැහැ. කෙනෙක් කියන්න පුළුවන් මට ඕන විදිහට මම ඊට කලින් කනවා, ඊට පස්සේ කනවා, කන්නේ නැහැ. එහෙම කතා කියන්න පුළුවන්. හැබැයි ඒ බැලුවත් ඒ සිටිවිලිත් ඇවිල්ලා තියෙන්නේ තව මොකක් හරි සම්ප්‍රදායකට අනුව. හොඳට බැලුවොත් ඒ සම්ප්‍රදාය වෙන කොහෙන් හරි ආපු සම්ප්‍රදායක්. මේ නැකස් සම්ප්‍රදාය නෙමෙයි, වෙන සම්ප්‍රදායක්. ඉතින් හැබැයි එහෙම හිතන අපි හරි රැඩිකල් නූතනවාදී, යථාර්ථවාදී, හේතුවාදී, මොන හරි කෙනෙක් හේතුවාදී කියන්නේ සම්ප්‍රදායක්. යථාර්ථවාදී කියන්නේ සම්ප්‍රදායක්. රැඩිකල් වාදී කියන්නේ සම්ප්‍රදායක්. නැකතට අනුව වැඩ කරනවා කියන්නේ සම්ප්‍රදායක්. මෙතන කොහොම බැලුවත් අන්තිමට මේ අපට ඕන දේ නෙමෙයි කියලා තියෙනවා. හිතුවට හිතනවා මේ අපිට ඕන දේ තමයි කරන්නේ. හැබැයි බැලුවාම සම්ප්‍රදායකට අවශ්‍ය දේ තමයි අපි කරලා තියෙන්නේ. කවර හෝ සම්ප්‍රදායකට. බටහිර සම්ප්‍රදායට හෝ පෙරදිග සම්ප්‍රදායට හෝ බෞද්ධ, Hindu, කතෝලික, ඉස්ලාම් ඒ මොකක් කුමක් හෝ සම්ප්‍රදායකට අනුව තමයි මේ උයන්නේ, කන්නේ, බොන්නේ, අඳින්නේ, නාන්නේ, මේ හැම දෙයක්ම ගයක් හදන්නේ, විවාහ වෙන්නේ, මේ හැම දෙයක්ම දික්කසාද වෙන්නේ සම්ප්‍රදායකටම. එවිට ආසන්න විදිහට මොනවාරි හැඟීමක් තියෙන්න පුළුවන්. ඒ අදහසක් තියෙන්නත් පුළුවන්. ඒ නිසා හිතනවා මේ මට ඕන නිසා තමයි මම මේ දේවල් කරන්නේ. මට ඕන නිසායි විවාහ වෙන්නේ, මට ඕන නිසායි දික් අසාද වෙන්නේ, මට ඕන නිසායි භාවනා කරන්නේ, සිල් රකින්නේ. මෙහෙම හිතනවා වන්දනා ගමන් යන්නේ. ඒ මට ඕන නිසා කියන බැලුවහම එතන තියෙන්නේ අදහසක් හා හැඟීමක්. ඒ අදහස් හැඟීම ඇවිල්ලා තියෙන්නේ සම්ප්‍රදායෙන්. දැන් මේ කාරණේ තමයි අපි මේ පහුගිය විදසුනට නිදසුනක් වැඩසටහනේ කතා කරන්න සහකලේ. අපේ හැම ක්‍රියාවකටම මුල් වෙන්නේ කුමක් හෝ අදහසක් හා හැඟීමක් කියන කාරණේ. ළඟින්ම ඉන්නේ දෙත්. ඈතින් තමයි ඉන්නවා. හැබැයි ඈතින් කවුරු හිටියත්, ලෝකෙම හිටියත් කිසියම් ක්‍රියාවකට කෙනෙකු පෙළඹෙන්නේ ඒ ක්‍රියාව කරන්නට සිතිවිල්ලක් ඇති වුනොත් පමණයි. ඒ සිතිවිල්ල ඇති වුණේ නැත්නම් ඒ ක්‍රියාව කරන්නේ නැහැ. මුළු ලෝකෙම එක පැත්තක ඉඳලා බලකලත් යමක් කරන්නට හෝ නොකරන්නට ඒ බලපෑමට කෙනෙක් යටත් වෙන්නේ සිතිවිල්ලක් ආවොත් පමණයි. ඉතින් අපේ හැම ක්‍රියාවකටම ළඟින්ම තියෙන හේතුව තමයි අපේම සිතිවිලි. අපේම සිතිවිලි. අපේම කියන්නේ අපේ හිතේ පහළ වෙන සිතිවිලි. ඉතින් ඒ නිසා තමයි කෙනෙකුට හිතෙන්නේ මේ Tamanට ඕන දේ කරනවා කියලා. මට ඕන දේ තමයි මම කරන්නේ. මට ඕන නම් මං විනෝද වෙනවා, මට ඕන නම් මං ඇවිදින්න යනවා, මට ඕන නම් මං කතා කරනවා, මට ඕන නම් පොතක් බලනවා, මට ඕන නම් මං පිටරට යනවා, ඉගෙන ගන්නවා, විවාහ වෙනවා, දික්කසාද වෙනවා, දරුවෝ හදනවා, භාවනා කරනවා, මහාන වෙන ඕනෙම දෙයක්. දෙය හැම ක්‍රියාවක් ළඟම තියෙන සිතිවිල්ලක් තමයි. ඉතින් මේ සිතිවිල්ල පහළ වෙන්නේ මෙතන තියෙන හිත නිසා, හිතේ නිසා හිතනවා මේ මට ඕනේ නිසායි කලේ කියලා. මට ඕනේ නිසා. ඉතින් මේ මෙහෙම බලනකොට නම් පේන්නේ මේවා සම්ප්‍රදායෙන් එන සිතිවිලි. සම්ප්‍රදායෙන් නොයන කිසිම සිතිවිල්ලක් නැහැ. හැම සිතිවිල්ලක්ම පහළ වෙන්නේ සම්ප්‍රදාය අනුකූලව, ගතානුගතිකව. එහෙම බැලුවහම මේ මෙතන මට ඕනේ නිසා, තමන්ට ඕනේ නිසා කරනවා, කියනවා, හිතනවා කියන ඒ ආකල්පය ඇත්තක් නෙවෙයි. ඒක කිසිම ඇත්තක් නෑ. ඒක නෙමෙයි ඇත්ත. ඇත්ත කුමක්ද? මේ සම්ප්‍රදායකට තමයි අපි වැඩ කරන්නේ. එකම සම්ප්‍රදායකට නෙමෙයි, ඒක එක එක වෙලාවෙ එක එක සම්ප්‍රදායන්ට. මේ හැම සිතිවිල්ලක්ම එන්නේ සම්ප්‍රදායකින්. මේ සිතිවිලි කීවහම අපි මේ කොටස් දෙකක් ගැන කතා කළා. අදහස් සහ හැඟීම් ගැන ඒ පහුගිය වැඩසටහනින් පස්සේ කීප දෙනෙක් ඒ ගැන නැවත නැවත කතා කළා, විමසුවා, ප්‍රශ්න ඇහුවා. එයක් කැළඹීමක්, විප්ලවයක් වගේ කැළඹීමක් වගේ සමහර සිත්වල ඇති වෙලා තියෙනවා. මේ නම් බයකුත් ඇති වෙලා, එහෙමනම් මේ අපි කොහාටද යන්නේ කියලා. ඉතින් ඒ අසු ප්‍රශ්න වලට පෞද්ගලිකව උත්තර දෙන්න පුළුවන් ඒවට උත්තර දුන්නා. මා කියවා මේ වැඩසටහනේ පොදුවේ පිළිතුරක් දෙන්න උත්සාහ කරන්නම්. මේ බොහෝ ප්‍රශ්න වලට හේතුව තමා, ඒ ප්‍රශ්න ඇසිය යුතු කාරණයක් ගැන තමා මේ ප්‍රශ්න අහලා තියෙන්නේ. අනවශ්‍ය දෙයක් ගැන ප්‍රශ්නයක් නෙවෙයි. මේ අනිවාර්යයෙන්ම විපස්සනාවේදී, ඔය විපස්සනාවේදී මේ ප්‍රශ්නේ ඇති වෙනවා. කොමක්ද අපි හොයා බලන්න එදා උත්සාහ කළේ? මේ සිතිවිලි, කියන්නේ අපේ ක්‍රියාවලට මුල් වෙන ආසන්නම හේතුව සිතිවිලි. සිතිවිල්ල කියන්නේ අදහසක් හා හැඟීමක්. එක්කෝ අපේ ක්‍රියාවකට අදහසක් මුල් වෙනවා, නැතිනම් හැඟීමක් මුල් වෙනවා. අදහසක් මුල් වෙන ක්‍රියා එච්චර ප්‍රබල නැහැ. කියන්නේ හිතුණාම යමක් කරන්න. ඒ නිකම්ම නිකං සිතිවිල්ලක් නම් හැඟීමක් නැති, ඒක නොකරින්ටත් පුළුවන්. ඔය ඉතින් ආයෙත් තව සිතිවිල්ලක් આવොත් ඕනේ නැහැ කියලා පහසුවෙන් අත්තරින්ට පුළුවන්. හැබැයි හැඟීමක් ඇති වුණොත්, හැඟීම් බර වුණොත් ඒ ක්‍රියාවට ලේසි නැහැ හිතුවට නොකරින්ට. හිතුවට නෙමෙයි, කවුරුවත් කිව්වටවත් බෑ නොකරින්ට. ඒ හැඟීම් මුල් වෙන ක්‍රියා හරි ප්‍රබලයි. මේ අදහස් සහ හැඟීම් මේ දෙකට තමයි සිතිවිල්ල කියලා කියන්නේ, කියන්න පුළුවන්. විතර මේවා පහළ වෙන්නේ හිතක. ඇහැක නෙවෙයි, කනක නෙවෙයි, දිවේ නාසයේ හෝ ශරීරයේ කොහෙවත් නෙවෙයි, හිතක තමයි පහළ වෙන්නේ. මේ දහමේ කියන්නේ මනින්ද්‍රියේ. මනින්ද්‍රියේ තමයි සිතිවිලි උපදින්නේ. මනින්ද්‍රිය කොහෙද තියෙන්නේ කියන කාරණේ එක ප්‍රශ්නයක් නෙමෙයි. කොහේ තිබ්බත් එක තියෙන තැන නෙමෙයි වැදගත් වෙන්නේ. එහෙම තැනක තියෙන දෙයකටත් නෙමෙයි මනින්ද්‍රිය කියන්නේ. මනින්ද්‍රියේ තමයි සිතිවිලි පහළ වෙන්නේ, උපදින්නේ. ඇහි රූප උපදිනවා වගේ, කනේ ශබ්ද හට ගන්නවා වගේ, දිවේ රස, නාසයේ ගඳ, ශරීරයේ ස්පර්ශ හට ගන්නවා වගේ මනින්ද්‍රියේ තමා අදහස් හා හැඟීම් පහළ වෙන්නේ, වෙන කොහේවත් නෙවෙයි. මනින්ද්‍රියට කොහොමද මේ අදහස් හා හැඟීම් පහළ කරගන්න හැකි වෙන්නේ කොහොමද? ඇහැට කොහොමද රූපයක් හදාගන්න පුළුවන් වෙන්නේ? ඇහැට යම්කිසි ආලෝක කිරණයක් වැටුනහම. මේ කනටත් ඒ වගේ. ශබ්ද තරංගයක් ඇවිල්ලා කම්බරේ වැදුනහම. නාහි දිව ශරීරෙත් එහෙමයි කිසියම් දෙයක් ස්පර්ශ වෙන්න ඕනේ. සෝඳක් දැනින්ට අදාගන්ට රහක් අදාගන්ට ස්පර්ශයක් අදාගන්ට යමක් ඒ ඉන්ද්‍රිය ස්පර්ශ වෙන්න ඕනේ. ඒතර මනින්ද්‍රියටත් එහෙම යමක් මනින්ද්‍රියේ වදින්න ඕනේ. කම්බරේ ශබ්ද තරංගයක් වදිනවා වගේ මනින්ද්‍රියත් වදින්න ඕනේ. ඒ වදින දෙයට තමයි ධම්මේ ධම්ම කියා කියන්නේ. ධම්ම කියලා. මේ ධම්ම කියන වචනයක තේරුම් බොහෝමයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයටත් ධම්ම කියනවා. හැබැයි ඒ ධර්ම නෙමෙයි මෙතන ධම්ම කියන්නේ. ඉතින් මෙතන ධම්ම කියන්නේ අර ඇහැට ආලෝක කිරණයක් වදිනවා වගේ මනින්ද්‍රියට ඇවිත් වදින යමකට ඒ වදින දෙයට තමයි ධම්ම කියන්නේ. ඒක මොකද්ද කියන්නේ අපි කවුරුවත් දන්නේ නැහැ. ඒක දැනගන්නත් බෑ මොකද්ද ධම්ම කියන්නේ. කියන්නේ ඇහැට රූපයක් හදාගන්න මොකද්ද ඇහැට එන්නේ කියලා අපිට හොයාගන්න බෑනේ. අපි ආලෝක කිරණයක් කිව්වට අපි කවුරුවත් දන්නේ නැහැ මොකද්ද ඊට කලින් තියෙන්නේ කියලා. රූපයක් හදාගන්න කලින් මොකද්ද ඇහැට ඇහි වදින්නේ කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. ඒක දැකගන්න බෑනේ. අපි දකින්නකොටම ඒක රූපයක් වෙලා. ඒ කියන්නේ ඇහි හැදිලා ඉවරයි. හැදෙන්න මොකද්ද උදව් වෙන්නේ කියලා දැනගන්න බෑ. අහන්න ශබ්දයක් හදාගන්න කනට මොකද්ද එන්නේ කියලා අපිට දැනගන්නත් බෑ. ඒ වගේ මේ මනින්ද්‍රියට එන ධම්ම මොනවාද කියලා දැනගන්න ක්‍රමයක් නැහැ. එක්තරාරි අමාරුයි දැනගන්න. සිහියට ඒක අහුවෙන්නේ නැහැ. කොච්චර සිහියෙන් හිටියත්, කියන්නේ උපරිම සිහියෙන් හිටියත් ඒ කාරණේ දැනගන්න බැහැ. මොකද සිහිය උපදින්නේ මනින්ද්‍රියට අරමුණක් ආවට පස්සේ. කියන්නේ මනින්ද්‍රියට සිතවිල්ලක් පහළ වුණාට පස්සේ තමයි සිහිය ඇති වෙන්නේ. ඊට කලින් සිහිය තියාගන්න බැහැ. ඊට කලින් මොකද වෙන්නේ කියලා බලන්න. මනින්ද්‍රියෙන් එළිය වෙන්නේ කොහොමද කියලා සිහියට දැනගන්න බැහැ. සිහිය හැම විටම ශ්‍රණයක් ප්‍රමාදයි. අපි කොපමණ කීවත් මේ අරමුණත් එක්කම සිහිය ඇති වෙනවා කියලා අරමුණ ඇති වුණාට පස්සේ තමයි සිහිය ඇති වෙන්නේ. මේ සිහියටත් බැරි නම් මේ කාරණේ දකින්න වෙන සාමාන්‍ය හැකියාවකට බෑ කොහොමත්. හැබැයි මේ අනුමාන කරන්න කාරණා තියෙන එක තමයි වැදගත් වෙන්නේ. මොනවද අනුමාන කරන්න පුළුවන්? පොදු සිතිවිලි කියලා කාරණා ටිකක් තියෙනවා. පොදු සිතිවිලි කියන්නේ හැමෝටම එකම දෙයක් හිතෙන්න පුළුවන්, එකම හැඟීමක් ඇති වෙන්න පුළුවන්, එකම සිදුවීමකදී සතුටක් එන්න හැමෝටම හිනා යන්න පුළුවන්, හැමෝටම දුක හිතෙන්න පුළුවන්, සියලු දෙනාටම බයක් ඇති වෙන්න පුළුවන් ඒ එක සිදුවීමකදී. වෙනස් වෙනස් සිදුවීම් වල නෙවෙයි එකම සිදුවීමක. දැන් අන්න එතනදී පේනවා මේ මෙතන පොදු බවක් තියෙනවා. ඒ කියන්නේ හැම හිතකම එකම හැඟීම ඇති වුණා ඒ සිදුවීමට. තරහක් ආවා. හැමෝටම තරහයි වත්. සාමාන්‍ය සාපේක්ෂ වශයෙන් කියන්නේ තරහින් නැති කෙනෙකු ඉන්න පුළුවන්. නමුත් සාමාන්‍ය හිත ගත්තාම හැම හිතකම පහළ වෙන්නේ එකම සිතිවිල්ලක්, එකම හැඟීමක්, එකම අදහසක්. අන්න එතනදී පැහැදිලි වෙනවා මේවා මේ හිතින් හිතට ගමන් කරන බව. හිතින් හිතට ගමන් කරනවා. මොනවද ගමන් කරන්නේ? මේ ධම්ම කියන දේ. සිතිවිලි නෙමෙයි. අපි කියනවා සිතිවිලි යනවා කියලා හිතින් හිතට. සිතිවිලි වලට හිතින් හිතට යන්න බෑ. කියන්නේ රූප යන්න බෑනේ ඇහෙන් ඇහැට. ශබ්දයකට යන්න බෑ කනින් කනට. ඒ වගේ සිතිවිල්ලකට බෑ හිතින් හිතට යන්න. සිතිවිල්ලක් පහළ වෙන්නේ මනින්ද්‍රියේ, ඒක එතනම නිරුද්ධ වෙලා යනවා. ඒකට කොහෙවත් යන්න බෑ. අපි මේ කාරණේ හරියට තේරුම් ගන්න නැතුව තමයි කියන්නේ මේ සිතිවිලි හිතින් හිතට යනවා කියලා. සිතිවිලි යවන්ට පුළුවන් ඈතට. එහෙම බෑ. සිතිවිල්ල උපදින්නේ මනින්ද්‍රියේ, ඒක එතනම නිරුද්ධ වෙලා යනවා. ඒ විපදිච්ච සිතිවිල්ල මනින්ද්‍රියට බෑ, නිරුද්ධ වෙන්න නොදී එනිකම් පැක් කරලා කවර් කරලා ඒක සීල් කරලා වෙන කොහෙටවත් යවන්න. එහෙම කරන්න බෑ. එහෙම බැරි වුණාට මේ ධම්ම කියන දේ හිතින් හිතට ගමන් කරන. ඒකට කියන්නේ ධම්ම, සිතිවිල්ල නෙමෙයි. ස්වභාවය. සිතිවිල්ලක් ඇති කරන්න පුළුවන් ස්වභාවය හිතින් හිතට යනවා. මේ ධම්ම උපදින්නේ හිතවල. අර සිතිවිල්ලක් උපදිනකොට ඒ සිතිවිල්ලේ කිසියම් ඡායාවක්, හේවණැල්ලක්, ආකෘතියක්, සලකුණක්, සටහනක්, ඒකේ ඇඟිලි සලකුණක්, finger print එකක්, signature එකක්, foot print එකක්, ඒකේ කම්පනයක්, vibration එකක්, මොන නමකින් කිව්වත් ඒ හැම සිතිවිල්ලකටම තියෙනවා. එහෙම නැති සිතිවිලි නැහැ. මොන හිතක සිතිවිල්ලක් පහළ වුණත්, මොන විදිහේ අදහසක් ඇති වුණත්, මොන විදිහේ හැඟීමක් ඇති වුණත්, ඒ හැම සිතිවිල්ලටම, අදහසටම, හැඟීමටම ආවේනික කම්පනයක් තිබෙනවා, රටාවක්, රිද්මයක් තිබෙනවා. අන්නේ රටාව, රිද්මය, කම්පනයේ සංඛ්‍යාතේ තමයි ධම්ම කියලා කියන්නේ. එතකොට ඒක හිතින් එළියට යනවා. ඒ හිතුව හිත ඇතුලේ මේක තියෙන්නේ නැහැ. හිතුව හිත ඇතුලේ තියෙන්නේ සිතිවිල්ල විතරයි. ඒ අදහස සහ හැඟීම පමණයි. ඒ සිතිවිල්ලත් එක්ක ඇති වුණු කම්පනයක් තියෙනවද, සංඛ්‍යාතයක් තියෙනවද, රිද්මයක් තියෙනවද, විලාසයක් තියෙනවද? එය හිතින් එළියට යනවා. හරියට බෙරයකට තට්ටු කරනකොට, මේසෙකට තට්ටු කරනකොට ඒ ඇති වෙන කම්පනයක් තියෙනවනේ. ඒ කම්පනේ බෙරේට තියාගන්න බෑනේ, බෙරේ ඇතුළෙම. මේස ලෑල්ල උඩ මේ කම්පනේ තියාගන්න බෑනේ මේසෙට. ඒ කම්පනේ මේසෙට අයිති නෑ. බෙරේට අයිති නෑ කම්පනේ. බෙරේට අයිති ඒ ලී කොටෙයි, හමයි, ওই ටික විතරයි. කවුරුහරි තට්ටු කරනකොට ඇති වෙන කම්පනේ, දැන් ගිටාරයකට, සිතාරයකට ඒ වාදනය කරනකොට ඒකෙන් ඇති වෙන කම්පනය ඒ සිතාරයට අයිතිත් නැහැ, ඒ ශිල්පියාට අයිතිත් නැහැ. අයිති නම් ඒ දෙන්නන්ට ඒක තියාගන්න පුළුවන් අනිත් අයට ඇහෙන්න නොදී. එහෙම බෑ. සිතාරයට තියාගන්නත් බෑ, ගිටාරයට තියාගන්නත් බෑ, ශිල්පියාට තියාගන්නත් බෑ. මොන නීති දැම්මත් තියාගන්න බෑ. කම්පනයක් ඇති වුණු මොහොතේ මේ කම්පනේ අයිති වෙනවා විශ්වයට. විශ්වෙදිගෙන ස්වභාවයටයි ඊට පස්සේ Tamanta අයිති නැහැ. ස්වභාවයටයි ඒ গিitarයට තවදුරටත් ඒ කම්පණය අයිති නැහැ. গিitarයකට හෝ සිතාරයට, බෙරයට, වටනලාවට, මේසලැල්ලකට, ඕනම් විත්තියකට කම්පනයක් ඇති කිරීමේ අයිතිය තියෙනවා. තව දෙයක් එකතු කරලා කම්පනයක් ඇති කරන්න. දැන් গিitarයකට Tamanthama කම්පණය වෙන්න බෑ. කවුරු හරි වාදනය කරන්න ඕනේ. බෙරේකටත් කවුරු හරි තට්ටු කරන්න ඕන. ඉතින් එහෙම අඩුම ගානේ මේ තව දෙකක් එකතු වුණොත් කම්පනයක් ඇති වෙනවා. ඒතර එහෙම දෙකක් අත්‍යවශ්‍ය දෙකක් එකතු වෙලා කම්පනයක් ඇති කිරීමේ අයිතිය තියෙනවා. මේ ඇති කරන කම්පණය ඒ දෙයට අයිති නැහැ. මේක තමයි විශ්ව නීතිය. ඒතර මේ ධම්ම අයිති නැහැ. කාටද අයිති නැත්තේ? ඒ ඇති කරගත්ත මනින්ද්‍රියට ඒකයි තියෙන්නේ. ඒ නිසා තමයි සබ්බේ ධම්මා අනත්තා කියන්නේ. සබ්බේ ධම්මා අනත්තා. විපස්සනාවේදී ඊටාම අවධාරණය කරන කාරණයක්. ඒ අවධාරණය කරන කාරණා දෙක තුනක් තියෙනවනේ. සංඛාර කියන කාරණේ විපස්සනාවේදී සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ සංඛාරා දුක්ඛා, ඊළඟට සබ්බේ සංඛාරා අනත්තා නෙමෙයි, සබ්බේ ධම්මා අනත්තා. සියලු ධර්ම අනත්තයි. අනත්තයි. ඒ මොකද්ද කියන්නේ? මෙන්න මේ කාරණේ. මේක අපි හුඟක් තර්ක කළා දාර්ශනික විදිහට මේක පටලවාගෙන තේරුම් ගන්න බැරි කරගන්නේ නැහැ. මේක තේරුම් ගන්න පුළුවන්. මේ ධම්ම කියලා කියන්නේ ගුප්ත දෙයකට නෙමෙයි. කිසියම් මනින්ද්‍රයක් සිතිවිල්ලක් හදා ගන්නවද ඒ මනින්ද්‍රියේ? සිතිවිල්ලක් කියන්නේ අදහසක් හෝ හැඟීමක්. ඒතර අදහසක් නැත්නම් කුසල් හෝ අකුසල් හැඟීම් තියෙන්න පුළුවන්. කරුණාව හැඟීමක්. මෛත්‍රිය හැඟීමක්. එතකොට ඊර්ෂ්‍යාවත් හැඟීමක්. ඉතින් ඊර්ෂ්‍යාව කෙලෙස්. කරුණා මෛත්‍රිය කුසල් කියන. කුසල් අකුසල් මේ විදියට කුසල් වුණත් අකුසල් වුණත් අදහසක් වුණත් සංකල්පයක් තියෙනවා. සම්මා සංකප්ප, මිච්ඡා සංකප්ප. ඒතර අදහසුත් වර්ග දෙකක් තියෙනවා. ඒවා හොඳ වුණත් නරක වුණත්, හරි වුණත් වැරදි වුණත් මොනම හෝ සංකල්පයක් හරි හැඟීමක් හරි يعني ක්ලේශයක් හෝ කුසල් පැත්තෙන් හැඟීමක් කිසියම් මනින්ද්‍රියක් හදා ගන්නවද? ඒ මනින්ද්‍රිය ඇතුලේ හදා ගන්නවද? ඒ හැදුණු ගමන්ම හදන විටම එයින් කම්පනයක් නිකුත් වෙනවා. ඒ කම්පනය මනින්ද්‍රිය ඇතුලේ තියෙන්නේ. මනින්ද්‍රියට බෑ ඒ කම්පනය Taman ඇතුලේ රහසෙ තියාගන්න. අංගල තියාගන්න බෑ. ඒ කම්පනය එතනින් එළියට යනවා. එළියට යන කම්පනයෙන් කොටසක් ඒ මනින්ද්‍රිය ආශ්‍රය කරන ශරීරයටත් බලපාන. ශරීරයට බලපාන. ඒ කියන්නේ හිතන කෙනාගේ ශරීරයට ඒ හිතන දේ බලපාන. ඒත් ඒ ධම්ම තමයි බලපාන. ඒකට කියන්නේ ධම්ම. ඉතින් හොඳ දෙයක් හිතුවාම ඒ ශරීරය අපි කියනවා ලේ පිරිසුදු වෙනවා. කෝප වුණාම තරහ ගත්තාම ලේ කෝප වෙනවා. ඒ දෙම්බා කතන්දර තියෙනවානේ ගැස්ට්‍රයිටිස් හැදෙන කතන්දර, වෙන ලෙඩ හැදෙන කතන්දර, ඉසේ රදේ හැදෙන ඒවා. මේවා සනීප වෙන කතන්දර. එතකොට මේක වෙන්නේ ඔය නිසා. මොකද්ද? කිසියම් මනින්ද්‍රියක සංකල්පයක් හරි නැත්නම් හැඟීමක් ඇති වෙනකොටම ඇති කරගන්න විටම එහි බලපෑම, එයින් ජනනය වෙන බලපෑම ඒ ශරීරයට දැනෙනවා. ඒ දැනුණාම ඒ ශරීරය වෙනස් වෙනවා. මේ වෙනස් වුණාම එක්ක හොඳ වෙනවා, එක්ක නරක වෙනවා. ඒක ඒ සංකල්පයට අනුව මිච්ඡාද සම්මාද අනුව තමයි වෙන්නේ. ඉතින් අන්න එතකොට දැන් හිතන එක අපිට දැනගන්න බෑනේ. අනිත් කෙනා හිතන්නේ මොනවද අපිට හොයාගන්න බෑ. අපිට එහෙම සාමාන්‍ය අපිට හැකියාවක් නැහැ. හැබැයි මොන දිහා බලන් හිටියොත් අනිත් කෙනා දක්ෂ නළුවෙකු හෝ නිලියක නොවේ නම් අන්න අපිට අනුමාන කරන්න පුළුවනි. මෙයා හිත සතුටින්ද ඉන්නේ, අසතුටින්ද ඉන්නේ, ආදරයෙන්ද, තරහෙන්ද? එහෙම අනුමාන කරන්න පුළුවන්. මොකද ඒ මූණේ වෙන වෙනස්කම් අනුව ඇහැ කුංචි වෙන හැටි, ලොකු වෙන හැටි, මූණේ පාට වෙනස් වෙන හැටියට, මූණේ දිග පළල වෙනස් වෙන ආකාරයට පුළුවනි අනුමාන කරන්න. හැබැයි ඒක අනුමානයක්. 100%ක්ම බෑ. ඒ මූණ දිහා බැලලා හිත කියන්න. මේ සෑහඳුරකට අනුමාන කරන්න පුළුවනි. දැන් දරුවන් කෙරෙහි මේක හොඳටම පුළුවන්. මොකද දරුවන් අඟපාන්නේ නෑනේ. එහෙම ද්විත්ව චරිතයක් ළමයෙකුට වැඩිය නෑ. නැති නිසා ඉතින් ළමයා ස්වභාවික විදියට ඉන්නවා කියලා අපි කියනවා. ඒ කියන්නේ අර මනින්ද්‍රියේ පහළ වෙන ධම්මයට අනුව තමා ළමයෙක් තමන්ගේ හැසිරීම පවත්තන්නේ. ඒක හිතාමතා වෙනස් කරගන්නේ නෑ. ඒක රඟපාන්නේ නෑ. වෙස්මුණු දා ගැනීම ළමයෙක්ගේ අඩුයි. ඒ අඩු නිසා ඉතින් ළමයෙක් දිහා බැලුවහම මේ ළමයා ඇත්තටම සතුටින්ද, දුකෙන්ද, බයෙන්ද නැද්ද හඳුනාගන්න පුළුවන්. ඒ ස්වභාවික තත්ත්වයේ මිනිස්සෙකුත් ඉන්නවා නම් වැඩිහිටි ඒ තනිත්යයට හඳුනාගන්න පුළුවන්. අවධානයෙන් ඉන්න කෙනෙකුට, සංවේදී කෙනෙකුට හඳුනාගන්න පුළුවන්. ඒ පුළුවන් වෙන්නේ මේ ධම්ම නිසා. ඒක හිත ඇතුළෙම නොතිබෙන නිසා. හිතට බෑ තමන් හිතන දේ, තමන් විඳින දේ තමන් ඇතුළෙම හිර කළලා රහසක් විදිහට තියාගන්න. කාටවත් නොකිය ඉන්න පුළුවන්. නොකිය ඉන්න පුළුවන්. ජීවිතේටම නොකිය ඉන්න පුළුවන්. ඉතින් අපි හිතන කවුරුවත් ඒ රහස දන්නේ නැහැ. ඒක තමන්ගේ ශරීරය දන්නේ. මුලින්ම දන්නේ ශරීරය. ඉතින් එහෙම හැඟීම් බර රහසක් හිතක් තමන් ඇතුළේ හිර කරගෙන තියන් ඉන්නකොට අපි හිතනවා හිර කරන් ඉන්නවා කියලා. හැබැයි හිර කරන් ඉන්න බෑ. ඒක ශරීරයට කාන්දු වෙනවා. ඒක විපාක විඳින්නේ ශරීරය. එහෙම නම් මේ ශරීරය තේහි විපාක විඳින්න සිද්ධ වෙනවා. ඒ ශරීරයේ විඳින දෙයට තමයි කර්ම කියන්නේ. හිත විඳින දෙයට නෙමෙයි ශරීරයේ විඳින දෙයට. ඒතරෙහි අර මනින්ද්‍රිය කළ කර්මේ විපාකයේ විඳින්නේ ශරීරයද. මේ ශරීරයේ විඳිනකොට දුර්වල හිත ඒ ශරීරයේ මත යැපෙන හිත ඒ හිතත් ඒක විඳිනවා. මේ මූලික වශයෙන් කර්මයේ කර්ම විපාකය කායිකයි. කර්මයේ මානසිකයි විපාකයේ කායිකයි. විපාකය කියලා කියන්නේ වේදනා කියන අදහසින් නෙමෙයි වේදනාව නාම ධර්මයක් තමයි. නමුත් විපාක විඳින්නේ ශරීරය. ඉතින් ඒ නිසා තමයි කර්ම ක්ෂය කරන්න පුළුවන්. යන අතීතයේ කරපු සියලුම කර්ම කැන්සල් කිරීමක් නෙමෙයි. ඒ සියලුම කර්ම වලින් නිදොස් කොට නිදහස් වීමක් නෙමෙයි ඒ කියන්නේ. ඒ කියන්නේ ශරීරෙට විපාක එන්න පුළුවන්. ආවට ඒ මනස ශරීරය මත නොවේ නම් යැපෙන්නේ ඒ මනසට ඒක විපාකේ බලපාන්නේ. ඒ විපාකයේ ධම්ම කරගන්නේ ඒ මනස. ඒ විපාකයේ ධම්ම කරගන්නේ නැත්නම් ඒ මනසටෙහි බලපෑමක් නැහැ. මනස නිදහස්. හැබැයි ශරීරය විඳිනවා. ශරීරෙට ලෙඩ වෙන්න පුළුවන්, බඩගින්න ඉඳ වෙන්න පුළුවන්, වෙන මහන්සියක් වෙන්න පුළුවන් මොනවා හරි. කායික වශයෙන් සීතල දැනෙන්න පුළුවන්, බොහෝ කායික විපාක එන්න පුළුවන්. ගුටි කන්න වෙන්න පුළුවන්. කර්ම විපාක විදිහට. නමුත් ඒ විපාකයේ කායික විපාකයේ කිසියම් මනසක් අරමුණක් විදිහට ගන්න නැද්ද? ධම්ම කරගන්න නැද්ද? එතකොට මේ මනස ඒ කර්මයෙන් නිදහස්, ඒ විපාකයෙන් නිදහස්. දෙයකල හැකි දෙයක්. ඕනම කෙනෙකුට ඒක කරගන්න පුළුවන්. එහෙම නැත්තම් කොහොමද මේ කර්ම වලින් නිදහස් වෙන්නේ? වෙන ක්‍රමයක් නැහැ. දැන් මේක අතුරු කතාවක් ඒ කිව්වේ. මේ විදිහට හිතවතුනි මේ මනස සංකල්පයක් හැඟීමක් පහළ කරගන්න විටම එයින් ශක්තියක් කියන්නේ ශක්ති කියන වචනේ භාවිතා කරන්න එපමණ කැමති නෑ. මොකද මේක හරි විකෘතිය අදහස් විකෘතියට පත් වෙන වචනයක් ශක්තිය කියන එක. ශක්තිය හරි මොකක්hari කම්පනයක් කියන්නේ ශරීරයට බලපාන. එළියට යනවා. එළියට ගියාම අන්න ඊට පස්සේ ඒකට තමයි ධම්ම කියන්නේ. එතකොට ඒක මේ අවකාශී තියෙනවා. අවකාශයේ ගමන් කරනවා මේ කම්පණය. ඒ ධම්ම කියන කම්පණයට දුර ප්‍රශ්නයක් නැහැ. මේක අපි එදත් කතා කළා. දැන් ආලෝකයට දුර ප්‍රශ්නයක් වෙනවා. ඒ කිසිම ආලෝකයකට බෑ අනන්තයට ගමන් කරන්න. අනන්තයට ගමන් කරන්න බෑ. ඒක කොහරි බිත්තිය කැප්පුනහම නවතිනවා. බිත්තියක් නැති වුණත් ගිහිල්ලා කොහේ හරි දුරක් ගිහලා ඉතින් ආලෝක කිරණේ ඒකේ ශක්තිය වරුණා නවතිනවා. ශබ්දයක් ඒ වගේ, සුවඳක් ඒ වගේ. රසත් රසණං කෙලින්ම දිවේ වදින්නම එපැයි. දහඳු කුරක් අල්ලපු ගෙදර පත්තු කරත්, අල්ලපු ගෙදර තෙල් බැදුමක් කරත් මේ පැත්තට සුවඳ එන්න පුළුවන්. හැබැයි සුවඳ ආවා කියලා ඒ බැදුමේ රහ දැනගන්න බෑ මේ ගෙදර ඉන්න කෙනාට. ඒක කෑවේ නැත්තම්. ස්පර්ශයත් ඒ වගේ. දැන් මේවාට දුරක් තියෙනවා යන්න පුළුවන්. හැබැයි ධම්ම එහෙම දුරක් නැහැ. අවකාශයේ බලපාන්නේ නැහැ ධම්ම වලට. ඒක අවකාශයෙන් නිදහස්. අවකාශයෙන් නිදහස් වෙනකොටම කාලයනුත් නිදහස් වෙනවා. කාලයේ බලපෑමකුත් නැහැ. ඉතින් ඒ නිසා මේ විශ්වයේ දැන් දෙකක සිටින දෙදෙනෙකුට එකම වෙලාවේ එකම අදහස පහළ වෙන්න පුළුවන්. එකම හැඟීම ඇති වෙන්න පුළුවන්. එකම වෙලාවේ. ඒත් එහෙම කතන්දර ඕනේ තරම් අපි අහලා තියෙනවා. සමහර විට අත්දැකීම් වලත් ඇති. දැන් හරි පුදුමයි කොහොමද උනේ? ඒ උනේ ඔය නිසා. ඒ තැන් දෙක කියන එක භෞතික දෙයක්. ඒක ඇහැට බලපාන, කනට බලපාන, දිවට නාසයට ශරීරයට බලපානවා. හැබැයි ධම්මවලට තැන් දෙකක් නෑ. ඒ අවකාශ දුර අවකාශ පරතරය ධම්මේ වලට නෑ. ඒ නිසා පොළොවේ මේ පැත්තේ කෙනෙක් මේ වෙලාවේ හිතනදී බලපෑම පොළොවේ අනිත් පැත්තේ කෙනෙකුට ඒ වෙලාවෙම දැනෙන්න පුළුවන්. ඒ බලපෑමට නතු වෙන්න පුළුවන්. සිතවිල්ල නෙමෙයි, ඒ සිතවිල්ලෙන් යන ධම්ම ගිහිල්ලා ඒ තව හිතකත් ඊට සමාන සිතවිල්ලක් ඊට සමාන හැඟීමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේවා ඇති කරන්න පුළුවන්. හිතාමතාම ඇති කරන්න පුළුවන්. හිතාමතා සැලසුම් කරලා මේ කෙනෙකුට අවශ්‍ය සිතවිලි හැඟීම් එකපාර විශාල පිරිසකගේ ඇති කරන්න පුළුවන්. ඒක බැරි දෙයක් නෙමෙයි. ඒක මෙහෙම බැලුවහම සාමාන්‍ය සරල දෙයක් කරගන්න පුළුවන් දෙයක්. ඒක වෙනවා. අපි හිතුවත් නැතත් වෙන දෙයක්. අපි දන්නේ නැතිකම විතරයි තියෙන්නේ. දන්නේ නැතිකම නිසා හිතනවා මට හිතුණා. මමයි හිතුවේ, මටයි හිතුනේ. මටයි තරහ ආවේ. මේ තරහ මගේ, මේ අදහස මගේ කියලා අපි ඒ අනුව නටනවා. මට ඕනේ කියලා මන් නැටුවට ඒ පදේ ගහලා තියෙන්නේ ඒ තාලය වෙන කොහේ හරි කවුරු හරි. මේක තමයි භයානකම දේ. ඉතින් මේ කාරණේ ගැන කිව්වහම තමයි හුඟක් දෙනෙක් කලබල වෙලා කතා කරේ මේක හරි භයානකයි නේද? මේක භයානකයි. මේක තමයි ඇත්තටම භයානකම දේ. මේකට තමයි බය වෙන්නත් ඕනේ. හොඳටම බය වෙන්න ඕනේ කාරණේ මේ. බය වෙන්න ඕනේ කියන්නේ මේ ගැහෙන්න නූල් බඳින්න නෙමෙයි. එහෙම බය වෙලා වැඩක් නැහැ. බය වෙන්න ඕනේ දේ තමයි අපි සංසාරේ ඉන්නේ අපිට ඕනේ නිසා නෙමෙයි. අපිට ඕනේ නිසා නෙමෙයි අපි සංසාරේ යන්නේ. ඉන්නෙත් අපිට ඕනේ නිසා නෙමෙයි, යන්නෙත් අපිට ඕනේ නිසා. ඒ කියන්නේ ඉන්න හෝ යන්න කර්මයකයි. කර්ම කරන්න එපයි. කර්ම කරන්නේ මනින්ද්‍රියනේ. ඒතර මනින්ද්‍රිය කර්ම කරන්නේ ඔය ධම්ම නිසා. ඒ කර්ම එදා කිසියම් ධම්ම ධර්මතාවක් මනින්ද්‍රියට වැටුනහම ඒකෙන් කර්මයක් මනින්ද්‍රිය හදාගන්න. හදාගත්තහම ඉතින් ඒ හදාගත්ත මනින්ද්‍රියට ඒකත් අරගෙන යන්න වෙනවා. අර කරත්තේ අර ගොනා ඇදගෙන යනවා කියලා තියෙන ධම්මපදේ යන තැනේ ගැල ඇදගෙන යනවා කියලා ඒ වගේ. ඉතින් ඒ මනින්ද්‍රිය නැවත කර්මය ඇදගෙන යනවා. තමන් යනවා. ඉතින් යන පස්සේ කර්මයක් වෙනවා. එනවා කියන්නේ කර්මය ඇදගෙන යන්න වෙනවා මනින්ද්‍රියට. බලෙන් ඉන්නේ ඉතින් එයා ඇදගෙන යනවා යන යන්ට. මේක හරි භයානකයි. මේක තමයි සංසාරයේ මෙච්චර දික් වෙන්න හේතුව. එහෙම නැත්නම් අපිට පුළුවන් වෙන්න ඕනේ හිතුව ගමන් සංසාරේ නවත්තලා දාන්න. නෑ ඕනේ නැහැ කියලා හිතන ගමන් නවත්තන්න බැරි මේ හේතුව නිසා. මේක අපිට ඕනේවට යන ගමනක් නෙවෙයි. හැබැයි අවිද්‍යාව නිසා මේ කාරණේ අපි නොදන්නකම නිසා අපි හිතලා තියෙනවා මේ මට ඕනේ වටයි මං මේ වැඩ කරන්නේ මට ඕනේ නිසා. දැන් එහෙම කෙනෙක්ගේ ඔළුවට අදහසක් දැම්මහම එයා ලව්ව අනුන්ගේ දේවල් කරගන්න හරි ලේසි. මොනවා හරි දෙයක් කෙනෙකුට කියලා අපි හිතමු සේවකයෙක් වැඩට ගන්නවා කියලා. ව්‍යාපාරයකට එහෙම අරගෙන යාට කියනවා මේක ඔයාගේ වගේ බලාගන්න. මේක ඔයාගේ කඩේ වගේ, ඔයාගේ බිස්නස් එක වගේ බලාගන්න. ඒ එහෙම කිව්වහම අර සේවකයාට ඔන්න ඇති වෙනවා අභිමානයක්. මමත්වයක් නැති වෙන්නේ. එහෙම නැතුකොත් මේක මගේ ව්‍යාපාරය, වා මේක වැඩ කරන කෙනෙක් විතරයි. ඔබ කවදාවත් මේක ඔයාගේ වගේ හිතන්න යන්න එපා. මේක මගේ කියලාම හිතන්න, මගේ කියන්නේ මේ අයිතිකාරය කියලා හිතන්න. ඔයා මේක වැඩ කරන කෙනෙක් විතරයි කියන කන්දේවස් මතක තියාගන්න. ඉතින් එහෙම කිව්වොත් එහෙම එයාගේ වැඩ කිරිල්ල අමුතුම තාලයකට. නේ? එයා ওই පොතේ හැටියට වැඩ ටික කරයි. රස්සාව ඕන්න. හැබැයි කිසි හැඟීමක් නැහැ, කිසි ගතියක් නැහැ, කිසි නිර්මාණශීලීත්වයක් නැහැ, අලුතෙන් දෙයක් මේකට එකතු වෙන්නෙත් නැහැ, දියුණු වෙන්නෙත් නැහැ. මේ ව්‍යාපාරේ දියුණු වෙන්නේ නැහැ නේ. ඒ නිසා මුලින්ම දෙන අදහස තමයි මේක තමුන්ගේ දෙයක් විදිහට බලාගන්න. මේ ආයතනේ ඔබේ. ඒක ඇත්ත නෙමෙයි. මේක ඇත්ත නොවන බව කියන කෙනක් දන්නව, අහන කෙනක් දන්නව. හැබැයි එහෙම කියනවා. මේක ඔබේ. මේ ආයතනේ ඔබේ. දැන් උපදින්න කලින්ත් මේ ආයතනේ තිබ්බා, මැරෙන කොටත් තියෙයි. හැබැයි මෙහෙම කියන රස්සාව ගන්න දවසේ, පත්තිම් දෙන දවසේ කියන මේ ආයතනේ ඔබේ. රැකියාවනේ කම නිසායි, මේ හැඟීම තේරුම් නොගැනීම නිසායි ඒ අදහස තරවටුනොත් ඊට පස්සේ ඉතින් වෙලාවෙන් පස්සෙත් වැඩ කරනවා, ගෙදර දිත්තේ කාර්යාලයේ වැඩ කරනවා, අනිත් හැම වැඩකටම දෙවෙනි තුන්වෙනි තැන දෙන්නේ. එහෙම සෑහෙන කාලයක් කැප කරනවා. තමන්ගේ වැඩක් තමන්ගේ වැඩ පාඩු කරගෙන ඒ රස්සාව කරනවා. මේ කාලයක් ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේක මගේ නෙවෙයි කියලා. මගේ නෙමෙයි කියලා ඉතින් පෙන්ෂන් යන්න කිට්ටු වෙනකොට, රිටයර් වෙනකොට පනිෂ්මන්ට් එකක් එහෙම දුන්නාම තමයි තේරෙන්නේ. එතකොට මේ පනිෂ්මන්ට් එකට වැඩි දුක හිතෙන්නේ මේ මගේ, මම මෙච්චර වැඩ කරපු තැන මං මගේ කියලා, මගේ වැඩත් පාඩු කරගෙන මගේම දෙයක් වගේ මං වැඩ කරපු බලාගත් තැන මට මෙහෙම කළා නේද. මේක තමයි සංසාරය. සංසාරي මේක තමයි කරන්නේ අපිට. මේවා බාර දෙනවා ඔයාගේ එකක් වගේ බලාගන්න. මේක ඔයාගේ. මේ අදහස ඔයාගේ. මේ හැඟීම ඔයාගේ. මේ ශරීරය ඔයාගේ. මේක ඔයාගේ වගේ බලාගන්න. ඉතින් මේක තමයි මුලින්ම පළවෙනිම සිතුවිල්ල. පළවෙනිම සිතුවිල්ල මොකද්ද? මේ ශරීරය ඔයාගේ. තමන්ගේ. මේක ඔයාගේ වගේ බලාගන්න. ඔයාගේ වගේ හදාගන්න. ඉතින් ඒ නිසා මව කුස ඇතුළෙත් මේක හදාගන්නවා යා. මාස 8ක් 9ක් විතර හදාගන්න. Tamanṭa ඕන විදිහට හදාගන්න. හිතනවා මට ඕන විදිහ කියලා. ඉතින් මට ඕන විදිහටම නෙමෙයි හැදෙන්නේ. මේක ටිකක් හදාගන්න. ඊට පස්සේ එලියට ආවට පස්සේ මම ඉපදුනා කියන හැඟීම තමයි තියෙන්නේ. ඔයා තමයි ඉපදුනේ කියනවා. තියා නෙමෙයි ඉපදුනේ, ශරීරයයි ඉපදුනේ. හැබැයි කියන ඔයා ඉපදුනා. මේ යන ඔයා ළමෙක්, ඔයා තරුණ කෙනෙක් එකකින් මේ අදහස හැම කාර්යයක් එක්කම ඇති කරනවා, ඇති කරගන්නවා. ඉතින් මම ගිහිල්ලා ගිහිල්ලා මැරෙනකොට තමයි තේරෙන්නේ ශරීරය මම නෙවෙයි කියන එක. මේ මැරෙන මොහොතේ ශරීරය මගේත් නෙවෙයි කියන එක. ඒ යන්නේ අන්තිම මොහොතේ තමයි සාමාන්‍යයෙන් තේරෙන්නේ. ඉතින් ඒ කාරණේ තේරීගෙන එනකොට, පෙනීගෙන එනකොට ඒ කම්පණය දරා ගන්න බෑ. මේ ගැන විවෘත නොවුණු කෙනෙකුට ජීවත් වෙන කාලේ මේ යථාර්ථයට විවෘත නොවුණු කෙනෙකුට ඒ වෙලාවේ දරා ගන්න බෑ. දරා ගන්න වෙලාවකුත් නැහැ. මේ තමයි මේ සංසාරේ වෙලාව දෙන්නේ නැහැ. يعني හිත හදා ගන්න වෙලාවක් දෙන්නේ නැහැ. වෙලාව දුන්නොත් එහෙම මේවා ගැන හොයලා බලලා කලින්ම ලෑස්ති වෙලා අතහරී කියන එක සංසාරේ දන්නවා. ඒ නිසා මොනවටවත් වෙලාවක් දෙන්නේ නැහැ. වෙලාවක් නොදී කරන්නේ දඬුවම් දෙනවා. මොනවට දඬුවම් දෙනවද කියන එක දන්නේ නැහැ. ඒක දැනගන්න දෙන්නේ නැහැ. දැන් මොන වැරැද්දටද මේ දඬුවම විඳින්නේ? මොන කර්මයටද මේ විපාකේ විඳින්නේ කියලා අපිට කියන්නේ නැහැ. කවුද කියන්නේ අපිට මොන කර්මයටද මේ විපාකේ විඳින්නේ කියලා? කිසිම කෙනෙක් කියලා දෙන්නේ නැහැ. කිසිම දෙවියෙක්වත්, බ්‍රහ්මයෙක්වත්, වෙන කෙනෙක්වත්, ස්වභාව දහමවත් කාටවත් කියනවද ඔයා අහවල් දවසේ අහවල් තැනදී අහවල් කෙනාට කළ කර්මයේ විපාකය තමයි මේ විඳින්නේ? අපි දන්නේ නැහැ. ඒ කර්ම විපාකයක් කියලා අපි දන්නේ නැහැ. අපි විඳින්නේ. මේක තමයි ස්වභාව දහම. කාලය කියන්නේ. කාලය දෙන්නේත් නැහැ. හේතුව කියන්නේත් නැහැ. දඬුවම් දෙනවා. දඬුවම් දෙනවා. මේ දඬුවම් දෙනකොට තමයි ඉතින් මේක අයියෝ මේ මොකද කියලා හිතෙන්නේ. හැබැයි එතකොට හුඟක් වෙලාවට ප්‍රමාද වැඩි. ඒ නිසා තමයි දඬුවමට කලින් මේ ධර්මතාව, මේ අනත්ත කියන ධර්මතාව අවබෝධ කරගන්න කියා ධම කියන්නේ. මේ කලින්ම තේරුම් ගන්න. සබ්බේ ධම්මා අනත්තාති. යදා පඤ්ඤාය පස්සති. සියලුම ධර්මයෝ ධර්මයන් අනත්තයි කියා යමෙකු යම්සේ යදා පඤ්ඤාය පස්සති ප්‍රඥාවෙන් දකීද. ප්‍රඥාවෙන් වෙන විද්‍යාවෙන් නෙමෙයි, මයික්‍රොස්කෝප් එකකින් නෙමෙයි, දුරේක්ෂයකින් ටෙලස්කෝප් එකකුත් නෙමෙයි, ප්‍රඥාවෙන් දකීද අත නිබ්බින්දති දුක්ඛේ. එතකොට මේ ධර්මයන් මගේ කියලා හිතාගෙන විඳින විඳ සියලුම දුක් පිළිබඳ කලකිරීමක් ඇති වෙනවා. අත නිබ්බින්දති දුක්ඛේ, නිබ්බිදාවක් ඇති වෙනවා. ඒ පිළිබඳ කලකිරීමක්. ඇයියෝ මම මෙච්චර විඳින්නේ? මේ හැම දඬුවමක්ම මම විඳින්නේ මේ මගේ නොවන ධර්මයන් මගේ කියලා හිතාගත්ත නිසා නේද? ඒ නිසාමයි මේ හැම දඬුවමක්ම විඳින්නේ, වෙන මොනම හේතුවක් නිසාවත් නෙමෙයි. මගේ නොවන දෙයක්, මගේ නොවන ආයතනයක් මගේ කියලා හිතාගෙන, මගේ දෙයක් වගේ මගේම කියලා හිතාගෙන හිටිය දේවල් වලටත් වැඩිය ඔළුවට තියාගෙන ඒක ජීවිතේ කරගෙන ආත්ම කරගෙන කටයුතු කළ නිසා නේද මට මේ දුක. ඒතර ලොකු කලකිරීමක් වෙනවා. අත නිබ්බින්දති දුක්ඛේ. කලකිරෙන්නේ දුක ගැන, ආයතනය ගැන නෙමෙයි. ඉතින් අපි ආයතනය ගැන කලකිරුණා, වෙන ආයතනයකට යනවා. ඒක තමයි හැමදෑම කලේ. ආයතනය ගැන නෙමෙයි කලකිරෙන්න ඕනේ, මේ විඳින දුක, විඳීම ගැන කලකිරින්න. මේක කොහි කියත් ওই විඳීම විඳීමමයි. මගේ නොවන දෙයකට මගේ කියලා කවුරු හරි දීපු ලණුවක් ගිල්ලොත් විඳින්ට වෙන්නේ එකම දුක. අත නිබ්බින්දති දුක්ඛේ. ඒක තමයි දුකින් නිදහස් වෙන්න තියෙන මාර්ගය. ඒ අවබෝධය තමයි මේ තත්ත්වයෙන් නිදහස් වෙන්න තියෙන එකම පාර. දැන් ඒ කාරණයත් එක්කම මේ වෙලාවේ, මේ වෙලාවෙම ඕනෑම වෙලාවක අපි ඇහැරගෙන හිටියත් නිදාගෙන හිටියත් ධම්ම ඇවිත් මනින්ද්‍රිය වදින. ඒක ඇහැරගෙන දින්නේ, නිදාගෙන දින්නේ, ඒ ධම්ම වලට ඒක ප්‍රශ්නයක් නෑ. හරියට දෙවෙනි තරංග ඇවිල්ලා කණේ වදිනවනේ, අපි නිදාගෙන හිටියත් ඒක නවතින්නේ නෑ. ඇහැ වාගෙන හිටියොත් නම් ආලෝක ඇවිල්ලා වදින්නේ නැහැ, ඇඟට ඇවිල්ලා හිතල වදිනවා, නාහිත ගඳ ස්මෝද දැනේ, ඒ අරමුණු වදිනවා, මනින්ද්‍රියටත් වදිනවා, නිදාගෙන හිටියත් වදිනවා. එතෙහෙම වැදෙනවා. ඒ අනුව හීන වුණත් හදන්න පුළුවන්. හීන කියන්නේ මේ සමහර හීන ඇත්තටම යටිහිත හදන හීන නෙවෙයි, ඔය මේ අවකාශයේ තියෙන ධම්ම නිසා හැදෙන හීන. තමට හීනයක් හැදුනා අපි දන්නෙත් නෑ. හැබැයි ඒ බලපෑම හිතට යනවා. නිදාගෙන ඉන්නකොට වැඩි ඒ බලපෑම. ඇහැරගෙන ඉන්නවට වැඩි. මොකද ඇහැරගෙන සිටින විට මනස ක්‍රියාශීලී, කියන්නේ මනස හැම වෙලේම වැඩ කරනවා, වැඩ කරනවා. එතකොට එන ඉඩ අඩුයි. ඒක හිර වෙලා තියෙන්නේ. හැබැයි මේ හුඟක් නින්දට වගේ යනකොට ඒ අදහස් එන්න තියෙන ඉඩ වැඩි පිටින්. ඔය අද නිින්දින්න කෙනෙකුට කතා කරොත් එහෙම කෙනෙක්, දැන් මේක අම්මා කෙනෙකුට හොඳටම කරන්න පුළුවන් තමන්ගේ දරුවෙකුට, ඔය අකීකරුයි කියන, දඩබ්බරයි කියන ඒ දරුවෙකුට එහෙම අවවාද දුන්නට අහන්නේ නැහැ. අහන්නේ නැති නිසා දඩබ්බරයි අකීකරුයි කියන්නේ. ඉතින් ඒ අඩ නිින්දේ ඉන්න වෙලාවට ඒ දරුවට කතා කරන්න පුළුවන් ආදරෙන්, ඇහෙන නැහෙන ගානට, ඇහෙන නැහෙන ගානට. කියන්නේ මොකක් අයියෙන් කිව්වොත් ඇහැරෙනවනේ, මොකක් කෙමින් කිව්වොත් එයාට නිින්ද යනවා. අර එයා අඩ නිින්ද තියාගන්න ඕනේ. අඩ නිින්ද තියාගන්න පුළුවන් හඬට අම්මා කෙනෙක් ආදරෙන් කතා කළා, ඒ දරුවට හොඳ වෙන්න පුළුවන්. වට මතක තියෙනවා, ඔයාට ඔච්චර තරහ එන්නේ නැහැ, කලබල වෙන්නේ නැහැ. මේ වගේ එකක් මොකද, හැම දෙයක්ම නෙමෙයි එකක් ගැන කිව්වොත් එහෙම ඒක හොඳට යනවා ඔළුවට. ඒක ටික දවසක් කළොත් එහෙම ඒ දරුවා වෙනස් වෙනවා. ලොකු වෙනසක් යන්නේ සෝවාන් කියලා හැමදාම කනට කේඳුරුවාම පහුවදාට සෝවාන් වෙන්නේ නැහැ. නමුත් අර වගේ සාමාන්‍ය වෙනසක් කරගන්න පුළුවන්. ඒ වේ ධම්ම වල බලපෑම නිසා ඒ කනට යන දේට අමතරව අර මනසින් මනසට යන ධම්ම ස්වභාවයක් තියෙන එක අද නිින්දෙදි හරි ප්‍රබලයි. සාමාන්‍ය වෙලාවත් ක්‍රියාත්මකයි. නිින්දෙදි ක්‍රියාත්මකයි. මේ හොඳටම තියෙන වෙලාවත් තමයි අද නිින්ද. දැන් කොහොම හරි මේ අවකාශයේ පිරීලා තියෙන ධම්මවල. අපි කියනවානේ හිස් කියලා, හිස් නෑ මේක ධම්ම. පිරීලා තියෙන. අපිට පේන්නේ නැති එක විතරයි. පේන්නේ නෑ. මේ සමහර කණ්ණාඩි දාගත්තාම පේන්නේ නැති දේවල් පේනවා. ඒ අදෝරක්ත කිරණ, ඉන්ෆ්‍රාරෙඩ් එහෙම පේන කණ්ණාඩි තියෙනවා කියනවනේ. ඒවා දාගත්තාම පේනවා. හැම තැනම එහාට මෙහාට කිරණ ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ ධම්ම පේන කණ්ණාඩි තාම හැදිලා නැහැ. හදයිද දන්නේ නැහැ. ඒ වගේම පිරීලා තියෙන මොකද මේ එක මොහොතක බලන්න කී දෙනෙක් හිතනවද? මිනිස්සු කී දෙනෙක් හිතනවද? සත්තු කී දෙනෙක් හිතනවද? අපිට පේන හැමෝම හිතනවනේ. මොනවා නොකලත් හිත හිත තමයි ඉන්නේ. ඉතින් හිතන 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 හැම වාරයක මේ හැම සිතිවිල්ලක් නිසාම ධම්ම උපදිනවා. මේ උපදින ධම්ම අවකාශයට යනවා. අවකාශයේ පිරීලා තියෙන්නේ 4G වලින්වත්, 5G වලින්වත්, Wi-Fi වලින්වත්, ඉන්ෆ්‍රාරෙඩ් වලින්වත්, Bluetooth වලින්වත් නෙමේ ධම්මවලු. අරවගිනුත් ඇති, නමුත් ඊට වඩා ඒවෙන්ට කලින් උයි තියෙන කොටයි තිබුණාට පස්සේ මේ මුළු අවකාශයේම පිරී ඉතිරි තියෙන්නේ ධම්මවලින්. එහෙට යනවා, මෙහෙට යනවා මේ පිරී. සිතිවිලි නෙමේ. හැඟීමක් නෙමෙයි. අවකාශයේ තරහ නැහැ, ආදරේ නැහැ, වෛරේ නැහැ, මොනවත් අවකාශයේ නැහැ. හැබැයි එහෙම තරහ ඇති වුණු හිතකින් නිකුත් වුණු ධම්ම අන්න අවකාශයේ තියෙනවා. ඒවා තියෙනවා. නේද? මේ අවකාශයේ තව භෞතික දේවලුත් තියෙනවනේ. වතුර තියෙනවා, හුළඟ තියෙනවා, පොළව තියෙනවා, ගහකොළ තියෙනවා. එතන මේවටත් ඒවා බලපාන. මේ ධම්ම බලපානවා අවකාශයේ තියෙන හැම දෙයකටම. ඒවා නිදහස් නෑ. මිනිස්සු නිදහස් නැත්තම් ධම්ම වලින් කොහොමද ගහකොළ නිදහස් වෙන්නේ? කොහොමද ගලාගෙන යන ගඟක් නිදහස් වෙන්නේ? වහින වැස්සක් නිදහස් වෙන්නේ? පොළොවේ පස් ටිකක්, වැලි ටිකක් නිදහස් වෙන්නේ? මේ එකක්වත් නිදහස් නෑ. මේ හැම දෙයක්ම ධම්ම වල බලපෑමට යට. වෙන මොනම බලපෑමකට යටත් නොවුනත් ධම්ම බලපෑමට යටත් හැම දෙයක්ම හැම කෙනෙක්ම. එහෙමනම් දැන් සත්තු කොහොමද හිතන්නේ අපි දන්නේ නැහැ. පූසෙක් කොහොමද හිතන්නේ, බල්ලෙක් කොහොමද හිතන්නේ, නරියෙක් හිතන්නේ, පොළඟෙක් හිතන්නේ අපි දන්නේ නැහැ හිතන විදිහ. බෙදී ක්ලික්කන හිතන ආකාරයට ඒ ධම්ම ඒ එකතු වෙනවා. ඒතර මිනිස්සු ඔය හැම විදියටම හිතනවා. බල්ලෝ විදියටත් හිතනවා, නරියෝ විදියටත් හිතනවා, පොළොංගු විදියටත් හිතනවා, ආවෝ විදියටත් හිතනවා. හැම විදියටම හිතන්න පුළුවන් එකම එක්කෙනා මිනිස්සයා විතරයි. ඉතින් ලෝකෙ කිසිම සතෙක් නැති වුණත් මිනිස්සෙක් හිටියොත් මේ සත්වෝද්‍යානයක් තිබ්බා වගේ තමයි හිතන්නේ. දෙවියත් දෙවියන් ඉන්නවා නම් ඒ අයත් හිතනවා. ඒ අයගෙනුත් ධම්ම නිකුත් වෙනවා. ඉතින් ධ්‍යානලාභී බ්‍රහ්ම රූපී බ්‍රහ්ම ලෝකවල ඒත් ඒ අයට ඒ අය කල්පනා කරන්න පටන් ගත්තොත් ධම්ම නිකුත් වෙනවා. එතකොට මේ යක්කු ඉන්නවා නම්, පෙරේතෝ ඉන්නවා නම් ඒ අයත් හිතනවා. එතකොට මේ අවකාශයේ මේ හැම දෙයකින්ම පිරීලා. පිරුණු අවකාශය. ඒක මැද දැන් තමන් ඉන්නවා. හිතාගන්න තමන් ඉන්නවා මේ සියලුම ධම්ම කිරණ මැද. මේක තෝරලා බේරලා ගන්න බෑ. දිව්‍යමය ධම්ම වෙන් කරලා අරගෙන ඒව විතරක් හිතට ගන්න, ත්‍රිසං ධම්ම නොගෙන ඉන්න බෑ. එහෙම බෑ කරන්න. කිසිම කෙනෙකුට ඒක කරන්න බෑ. බේරෙන්ටත් බෑ. එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? කරන්න තියෙන්නේ මොනවද? කරන්න කාරණා දෙක තුනක් තියෙනවා. කිසිවක් කරන්ට දෙයක් නැහැ, මොනම දෙයක්වත් කරන්ට නැහැ කියලා නෑ මේකෙන් බේරෙන්න. නිකන් බේරෙන්න දඟලුවට බෑ. දඟල්ලා බේරෙන්න බෑ. මේ වෙන ඇප නූලක් දාලා යන්ත්‍රයක් දාලා බේරෙන්න බෑ. මේ භූත බලපෑමකින් බේරුණත් මේ ධම්ම බලපෑමෙන් බේරෙන්න බෑ එහෙම. හැබැයි බුදු දහම අන්න මේ தත්ත්වෙ නිදහස් වෙන්න උපක්‍රම දෙක තුනක් කියනවා. පළවෙනිම කාරණේ තමා මේ මොන සිතිවිල්ල ඇති වුණත් අපිට සිහිය ඇති කරගන්න පුළුවන් සිහිය. එතකොට සිහිය ඇති වුණාම දන්නවා මොකද්ද පහළ වුණු සිතිවිල්ල. මොන අදහසක්ද ඇති වුණේ, මොන හැඟීමක්ද ඇති වුණේ දන්නවා. අනේ පළවෙනි කාරණේක දැනගන්න. හිතට පුළුවන්, මිනිස්සෙකුට පුළුවන් අවකාශයේ මොන ධම්ම තිබ්බත්, යක්ෂ ප්‍රේත ඕතිරිසං ඕනෑම ධම්ම තිබ්බත් තමන්ගේ හිතේ සිතිවිල්ලක් ඒව නිසා පහළ වුණාම අන්න එහෙම සිතිවිල්ලක් ආවා කියලා දැනගන්න පුළුවන්. එහෙම දැනගත්තොත් ඊළඟට ඒ සිහියෙන් දැනගත්තාම අන්න සම්පජඤ්ඤයක් ඇති කරගන්න පුළුවන්, සිහි බුද්ධියක් ඇති කරගන්න පුළුවන්. මේ සිතිවිල්ලට අනුව මම ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක. වෙනවද නැද්ද දැනගන්න පුළුවන්. තමන්ට තීරණයක් ගන්න පුළුවන්. දැන් මේ තීරණ ගැනීමේ හැකියාව තමයි ඊටාම වැදගත්. සිහිය නැත්තම් දන්නේ නැහැ. දන්නේ නැත්තම් අපි තීරණ ගන්නෑ. තීරණේ ගැනිලා ඉවරයි. අර සිටිවිල්ල එනකොටම තීරණයක් අරගෙන ඉවරයි. ඒ අනුව නැට වෙනවා. නටනව නෙමෙයි නැට වෙනවා. කවුරු හරි ගහන පදයකට නටනවා. ඒක විපාකේ බාර ගන්න ඕනේ. ඒ නැටුමේ විපාකේ වගකීම බාර ගන්න බෙරේ ගහපු කෙනා නෙවෙයි. ඒක වැඩිපුර වගකීම තියෙන්නේ නැට්ටුවට. දැන් දැනගත්තොත් අන්න තමන්ට තීරණයක් ගන්න පුළුවන් මේ සිතිවිල්ල ක්‍රියාත්මක කරනවද නැද්ද. ඒක ප්‍රඥා. ඒක තමයි සිහි බුද්ධිය සති සම්පජන්ණී කියන්නේ. තමන් මොනවද කරන්නේ? හිතෙන හිතෙන දේ කරනවද? හිතුණා කියලා කරනවද? සම්ප්‍රදාය කියලා කරනවද? මෙච්චර කල් කරා කියලා කරනවද? හැමෝම කරනවා කියලා කරනවද? නැත්තම් ඒ ගැන හිතා මතා කල්පනා කරලා හොයලා බලනවා. අන්න එතකොට මේ සිහිය ඇති වුණාම සිහියෙන් දැනගන්න පුළුවන්. ඊළඟට සිහි බුද්ධියට පුළුවන් ඒ සිතිවිල්ල සහ ක්‍රියාව අතර පරතරයක් හදාගන්න. කාල පරතරයක්. දැන් ක්ෂණික නෑ. සිහි බුද්ධිය නැති තැනක ක්ෂණික ප්‍රතික්‍රියා. හිතුණා කළා. හිතුණා කළා. පසුතැවිල්ල නෝ ඊට අපරාධික. දැන් පසුතැවිල්ල තියන්නේ නැහැ. දැන් සිහි බුද්ධිය කරන්නේ මොකද? එතෙන්ට සිහි බුද්ධිය රින්ගනවා. එතකොට එතන ලොකු ඉඩක් තියෙනවා. සති සම්පජන්නේ තියෙනකොට ඕනි තරම් කාලය ගන්න පුළුවන්. සති සම්පජන්නේ නැති කෙනාට තමයි වෙලාව නැත්තේ. එයාට ඕනි තරම් කල් දාන්න පුළුවන්. විනාඩි 1කටද විනාඩි 5කටද සති සම්පජන්නේ ප්‍රමාණයට කාලය තියෙනවා. දවසකටද දවස් දෙකකටද තව අවුරුද්දකටද එහෙම ඇදගෙන යන්න පුළුවන්. එහෙම කාලය ගත්තාම මේ කාලය ඇතුලේ මෙයාට විමසා බලන්න පුළුවනි මේක කළොත් මොකද වෙන්නේ? කළොත් මොකද වෙන්නේ? කරපු අයට මොකද වෙලා තියෙන්නේ? මට මේ සිතවිල්ලක් කලින් මං ක්‍රියාත්මක කළා මට මොකද වුනේ? ඒක තමයි සම්පජඤ්ඤය කියලා කියන්නේ. සම්පජඤ්ඤය විස්තර කරනවා හතරකට. සාත්තක සම්පජඤ්ඤය, අසම්මෝහ සම්පජඤ්ඤය, ගෝචර සම්පජඤ්ඤය, සප්පාය සම්පජඤ්ඤය කියලා හතරක් විදිහට විස්තර කරනවා. කියන්නේ මේ මේ සිතිවිල්ල ක්‍රියාත්මක කළොත් ඒක සාර්ථක වෙයිද? මගේ මොකක් හරි ඉලක්කයක් තියෙනවනේ, ඉලක්කෙට යන්න පුළුවන් වෙයිද කියලා බලන්න කලින්. සාත්තක සම්පජඤ්ඤය, සප්පාය සම්පජඤ්ඤය, මේක මට දිරව ගන්න පුළුවන් වෙයිද? මේ ක්‍රියාව කරන්න පටන් ගත්තොත් මට දිරව ගන්න පුළුවන් වෙන ක්‍රියාවක්ද මේක? මට දරා ගන්න පුළුවන්ද? ගෝචර මට ගැළපෙනවද? තමන් වගේ කෙනෙකුට ගැළපෙනවද? අසම්මෝහ මේක මේ මේ රැවටිලාද කරන්නේ? රැවටිලාද? නොරැවටිද කරන්නේ? බලන්න. ඉතින් මේ හතර විදිහකට බලන්න කිව්වා. මේ හතර විදිහට බලන්න නම් ඒ ඇති වුණු සිතිවිල්ල මොන ධම්ම නිසා හරි ඇති වුණු සිතිවිල්ල හැංගීම හඳුනා ගන්න. හඳුනාගෙන හදිස්සි වෙන්නේ නැතුව සිහි බුද්ධිය ගෙනැල්ලා ගෙනෑවොත් ඔන්න පුළුවන්. ඔය හතර විදිහට බලනකොට නම් ඔය පෙරහන් හතරෙම, ඔය ෆිල්ටර්ස් හතරෙම පෙරළුවොත් එහෙම ඉතිරි වෙන්නේ අපි එන අදහස් හැංගීම් වලින් දශම ගානක් තමා 100ට. හරිම ලේසියෙන් බේරෙන්න පුළුවන්. මේ අවකාශයේ මොනතරම් ධම්ම තිබ්බත්, තිරිසන් ධම්ම තිබ්බත්, പ്രേත ධම්ම තිබ්බත්, යක්ෂ භූත මොන ධම්ම තිබුණත් මේ සම්පජන්නේ සී බුද්ධිය තියෙනවනම් අපිට බේරෙන්න පුළුවන්. ඒතර එකයි දෙකයි, සිහිය ඇති කරගන්න, සම්පජන්නේ ඇති කරගන්න. ආ වැදගත්ම දේ තමයි සබ්බේ ධම්මානත්තා. මේ සිතිවිල්ලට මුල් වුණු ධම්ම ආවේ මගෙන් නෙමෙයි, මගෙන් නෙමෙයි, මම නෙමෙයි මේ ධම්ම හැදුවේ. ඒක කොහෙන් ආවද දන්නේ? මේක නිකන් මේ අපි හිතන සියල්ල අනිත්‍ය අනිත්‍යයි කියනවා. ඒ වගේ නිකන් අපි කියනවා එහෙම එකක්. ඒ වගේ සියල්ල අනත්තයි අනත්තයි කියලා කියනවා. එහෙම එකක් නෙමෙයි. මේක අවබෝධයෙන් කලන්ට ඕන දෙයක්. මේක දකින්න මේ ධම්ම ආවේ මගෙන් නෙමෙයි. සිතිවිල්ල හැදුවේ මම. හැබැයි ධම්ම ආවේ මගෙන් නෙමෙයි. මේ සිතිවිල්ල හදන්න ඕනේ වෙච්ච ධම්ම මගෙන් නෙමෙයි ආවේ. හරියට දරුවෙක් අම්මා කෙනෙක් දරුවෙක් හදනවනේ. දැන් පිළිසිඳ ගන්නවා කියන්නේ. ඒතර අපි කියනවා අම්මා තමයි දරුවා හැදුවේ. අම්මගෙන් තමයි ඉපදුනේ. ඒ යම් පමණකට ඇත්ත වුණාට ඒ දරුවා ආවේ යම්මගෙන් නෙමෙයි. වෙන කොහෙන් හරි. කොහෙන් ආවද කවුද දන්නේ? ඒ විඥානේ ගන්ධබ්බයා මව කුසට කොහෙන්ද ආවේ? අම්මා තුලින් නෙමෙයි නේ ආවේ. මව තුලින් නෙමෙයි ආවේ. දැන් මිනිස්සු වුණත් එළදෙනෙකුට පැටියෙක් පිළිසිඳ ගත්තත්, බැල්ලියෙකුට, වැඳිරියෙකුට, කිරිල්ලියෙකුට කොහෙන් වුණත් කමක් නැහැ. ඒ සතා තුලින් නෙමෙයි ආවේ. ඒ කෙනා තුලින් නෙමෙයි. පිළිස්ත ගැනීමුනේ එක් පුද්ගලයා තුල, ඒ කෙනා තුල, සතා තුල. නමුත් ඒකට ඒ ආවු දේ ආවේ ඒ තුලින් නෙමෙයි. කොහෙන් ආවද දන්නේ? කොහෙන් ආවද දන්නේ? ඉතින් මේක තමයි ස්වභාවයේ මේ ධම්ම ඇවිල්ලා මනින්ද්‍රියේ පිළිසිඳ ගන්නවා. ගත්තට පස්සේ මනින්ද්‍රියක හදනවා දරුවෙක්. දරුවෙක් ඇදුවාම අම්මා කෙනෙකුට ඒ මාස 9 දුක් විඳින්න වෙනවා. ඊට පස්සේ ජීවිත කාලෙවත් විඳින්න වෙනවා. සැපත් විඳිනවා, දුක වැඩියෙන් විඳිනවා. වැඩියෙන් විඳින්නේ දුක. මේක තමයි ඇත්ත. මේක ආවේ මගෙන් නෙමෙයි. මම නෙමෙයි ධම්ම කියන්නේ. මම නෙමෙයි. මගේ නෙමෙයි. ඒක අවබෝධයෙන් අවබෝධ කරගත යුතු දෙයක්. යදා පඤ්ඤාය පස්සති ඒ සමග්ගෝ විසුද්ධිය. මේක තමයි මාර්ගය පිරිසිදු වෙන්න. මොන වගේද? මේ ධම්ම ඇවිත් අපිරිසිදු වෙන ස්වභාවයෙන්, අපිරිසිදු වෙන තැනකනේ අපි ඉන්නේ දැන්. එක එක ඉන්න ධම්මානුව ඒකෙන් පිරිසිදු වෙන්නේ කොහොමද? වෙන කිසිම විදිහකට නෙමෙයි. ඒවා තමන්ගේ නෙවෙයි කියන අවබෝධය. මේකට අන්තිම කාරණේ එකතු කරන්නම්. ඒක අත්දැකීමක් නොවුනත් මේ විදිහට අපි විපස්සනා කරනකොට පේන කාරණය මොකද්ද? රහතන් වහන්සේ කෙනෙක් ගත්තොත් උන්වහන්සේගේ මනසේ ස්වභාවය මොකද්ද? ඒකත් හිතන්ට වටිනවා. හිතන්ට වටිනද? අපිට මේක අත්දැකීමෙන් අපි කාටවත් කියන්න බැරුව ඇති. මට කියන්න බෑ. සමහර අහන කෙනෙකුට පුළුවන් වෙයි. හැබැයි අපිට හිතා ගන්න පුළුවන් මේ ධර්මතාවලට අනුව මේ ඒ මනින්ද්‍රියට මේ ධම්ම බලපාන්නේ නැද්ද? ඒ රහතන් වහන්සේට පුළුවන්ද තෝරගන්න ඒ මනින්ද්‍රියට ගන්න මොන ධම්මද කියලා? එහෙම බෑ. එහෙම බෑ. රහතන් වහන්සේට බෑනේ මොන රූපද බලන්නේ කියලා තෝරගන්න. ඇහැට බලන ඒවා තෝරගන්න පුළුවන්. හැබැයි පේන රූප තෝරගන්න බෑනේ. ඇහෙන ශබ්ද තෝරගන්නත් බෑනේ. අහන්නේ මොකද්ද කියන එක තෝරගන්න පුළුවන්. ඇහෙන ශබ්ද 10ක් අතර මොන ශබ්දයටද අවධානය යොමු කරන්න ඕනේ කියන එක පුළුවන්. හැබැයි ඇහෙන එක තෝරගන්න බෑ. බේරගන්න බෑ. ඒ වගේ ධම්ම බේරගන්න බෑ. රහතන් වහන්සේගේ සිත් තුලත් ওই හැම ධර්මයක්ම ස්පර්ශ කරනවා. ওই ධම්ම වෙනස මොකද්ද? රහතන් වහන්සේගේ මනසේ මනින්ද්‍රිය ස්වභාවය මොකද? ඒක ගර්භාෂයක් නෙවෙයි. රහතන් වහන්සේගේ මනින්ද්‍රිය ගර්භාෂයක් නෙවෙයි. කිසිම දෙයක් පිළිස්ත ගන්නෑ. ඒ නිසා උත්පත්තියක් නෙවෙයි. ධම්ම වදිනවා. හැබැයි ඒ වගේ නිසා කවුරුවත් ඒ මනසේ උපදින්නේ නැහැ. යකෙක් උපදින්නෙත් නැහැ. දෙවියෙක් උපදින්නෙත් නැහැ. තිරිසනෙක් උපදින්නෙත් නැහැ. ප්‍රේතෙක් උපදින්නෙත් නැහැ. බ්‍රහ්මෙක් උපදින්නෙත් නැහැ. මනිකම්මනිකම් ධම්ම විතරයි. කර්මත් නැහැ නිසා. ත්‍රිහෙම මනසක්කින් ඉන්න පුළුවන් නම් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. සං උන්වහන්සේගේ සිත්වලට කියන ක්‍රියාසිත. කර්මසිත නෙමෙයි. ඒක ක්‍රියාත්මකයි. හැබැයි මේ පිළිසිඳ ගැනීම වලින් තොරයි. පිළිසිඳ ගැනීමක් නෑ. ඒක තමයි හතරවෙනි විසඳුම. එක සිහිය, දෙක සිහිබුද්ධිය, තුන්වෙනි එක මේ අනත්ත අවබෝධය, හතරවෙනි එක මනස පුළුවන් නම් තියාගන්න ඒ වගේ කිසිම දෙයක් මේ ගර්භාෂයේක තත්වයකින් තොරව කිසිම දෙයක් කට උත්පත්තිය නොදෙන මනසක්. හතර. මෙතන විසඳුම් හතරක් දීලා තියෙනවා. මේ විසඳුම් එකක්වත් දීලා නැහැ වෙන කිසිම දෙයකින්. මේ දහමින් හැර කිසිම දෙයකින් මේ කාරණේ කතා කරලත් නැහැ. මේක තමයි ප්‍රශ්නේ කියලා දීලත් නැහැ අපිට. අපි වෙනේමනේ ප්‍රශ්න විදිහට ගන්නෙ නැහැ. මේක තමයි ඇත්තම ප්‍රශ්නේ. ඔය අනිත් හැම ප්‍රශ්නයක්ම ඉන්නේ මේ ප්‍රශ්නේ. සහ මේ තියෙන භයානකකම කියලා දීලත් නෑ. ඒකට කරන්න ඕනේ මොනවද කියන එක අපි එක එක්කෙනාගේ මට්ටම් වලින් අපිට කියලා දීලා තියෙන එකම එක ධර්ම තමයි. බුදු දහම පමණයි. විපස්සනාව තමයි ඔතන වැදගත්. ඒතර සතිය, සතිපට්ඨානේ, සම්පජඤ්ඤේ, සතිපට්ඨානේ ප්‍රඥාවට එන තැන අනත්ත ප්‍රඥාවම ඒ සිහියයි ප්‍රඥාවයි දෙක යාකරන පාලම තමයි සති සම්පජඤ්ඤේ සිහි බුද්ධිය. එතකොට සිහිය, සිහි බුද්ධිය, ප්‍රඥාව සහ විමුක්ත හිත. විමුක්ත හිත. අපිට සරණක් තියෙනවා. සරණක් නැත්තේ නෑ. මේ සරණ හැර වෙන සරණක් නෑ. සිහියේ සරණ, සී බුද්ධියේ සරණ, ප්‍රඥාවේ සරණ, මා විමුක්තියේ සරණ. හැර වෙන සරණක් නෑ. හොඳයි, අපි ටික වෙලාවක් මේ කාරණා හොඳට ආවර්ජණයට මෙනෙහි කිරීමට, දිරවා ගැනීමට අවස්ථාවක් කරගනිමු. වෙන කල්පනාවලට යන්නේ නැතිව මේ ඇහුණු කාරණා, තේරුම් ගත්ත කාරණා තවදුරටත් හොඳින් පැහැදිලි කරගන්න, හොඳින් තේරුම් ගන්න, පැහැදිලිව දකින්න සහ කරන්න ඕනි කුමක්ද කියන කාරණේ. නිශ්චය කරගන්නට අපි ඒ සියල්ල සමග භාවනානුයෝගී වෙමු. මේ විපස්සනාව බොහොම සරලව පටන්ගෙන ගැඹුරටම යන්න පුළුවනි. ඒ වගේම ප්‍රායෝගිකයි, නම් න්‍යායක් නොවේ, බොහොම ප්‍රායෝගිකයි. අපේ සිතුම් පැතුම්, සියුම් කෙරුම් මේ සෑම දෙයකටම ආදේශ කරගන්න පුළුවන්, ළඟින් තියාගන්න පුළුවන්. එහෙම වෙන්න ඕනේ. හිතවතුනි, අපි ඉන්නේ කොතනද? යායිත්තේ කොතනටද? ඉන්න තැනින් එතෙන්ට යන්නේ කොහොමද? මේ කාරණා ත්‍රිත්වය ගැන සම්පූර්ණ පණිවිඩයක් ලැබෙන්න ඇති කියලා හිතනවා. මීට කලින් දේවල් අහලා තිබ්බත් නැතත් මින් ඉදිරියට අහන්න පුළුවන් වුණත් බැරි වුණත් මේ හොඳටම ඇති. පණිවිඩයක්, දහම් පණිවිඩයක් අංග සම්පූර්ණ වෙන්නේ මේ කාරණා තුනෙන්. අපි ඉන්නේ කොතනද කියන එක තේරෙන්න ඕනේ අපිට. අපි යන්න ඕනේ කොතෙන්ටද, කොහොමද දෙතෙන්ට යන්නේ. මේ පණිවිඩ තුන ගන්න උත්සාහ කරන්න, අරගෙන ඒ ගමන යන්න. සෑම දිනාටම සිතක්ම වේවා, ශාන්තියක්ම වේවා, සැනසිල්ලක්ම වේවා.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
ඔබනි ගුරුතුමනි, ඔබතුමාට ලැබුණ අවසරේ නිදුක් නිරෝගී වසරක් වේවා, නිර්වාණයම අවබෝධයටපත් වේවා. සාදු සාදු සාදු.
එසේම වේවා. සාදු.
තෙරුවන් සරණයි සර්.
තෙරුවන් සරණයි.
තිරුවන් සරණයි ආචාර්යතුමනි. නමෝ බුද්ධාය.
ඔබතුමාටත් තිරුවන් සරණයි.
තිරුවන් සරණයි සර්.
තිරුවන් සරණයි.
තෙරුවන් සරණයි සර්.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි මාත්මය.
තෙරුවන් සරණයි.
බොහොම පිං මේ වගේ අපිට මේ වගේ දේවල් මේ විදිහට හිතන්න කියලා දෙනවට බොහොම පිං. ඔබතුමාගේ නිරෝගී සුවදුක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
බොහොම පිං. එසේම වේවා. සවන් දුන්නටත් බොහොම පිං.